පරව හර්ෂද සිල්වා minutes.
මට පහලක් විතර ඕනේ මං කියන්නම්. මේ ගරු සභාපතිතුමා මට කලින් කතා කරපු මන්ත්‍රීවරයා මේ අද තියෙන සබ්ජෙක්ට් එක ගැන නෙවෙයි රණවිරුව ගැන කතාවක් කරේ. මං හිතන්නේ එතුමාට මේ ඔළුව කැරකිලා වෙන්න ඇති. මොකද මේ දවස්වල දිවිදෙන රණවිරු කියලා අපි හදලා තියෙනවා. හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනාක මැතිතුමා යටතේ අපි මේ රටේ හැම තැනම මේ දිවිදෙන රණවිරුවන් සම්බන්ධයෙන් විශ්‍රාමික රණවිරුවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ නිසා ඡන්ද කිට්ට වෙලා මේ ගැන දකලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ගරු කතා සභාපතිතුමනි මට කතා කරන්න ඉඩ දෙන්න. අපි එයාට ඩිස්ටර්බ් කරේ නැහැ. මේ අවස්ථාවේදී රාජ්‍ය මූල කළමනාකරණ පනත කෙටුම්පත අපිට මතවාදී ගැටලුවක් නැහැ. ඉස්සලම කියන්න ඕන. සත්‍ය වශයෙන්ම මේ වාගේ නීති ගේන්න තිබුණේ මීට කලින්. මේ වාගේ නීති තිබ්බනම් එතුමා නියෝජනය කරන ආණ්ඩුව අර අමනෝඤ්ඤ තීරණ ගන්නේ නැහැ. රට බංකොලොත් වෙන්නේ නැහැ. සජීව ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකතුමා මේ පිළිබඳව දීර්ඝව කතා කරපු නිසා මම කතා කරන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා තේරුම් ගන්න සමගි ජන බලවේගය මේ රාජ්‍ය මූල කළමනාකරණ පනතට විරුද්ධ නැහැ. අපි එකට පක්ෂයි. හරි, ඉතින් කවුරු කවුරුත් තේරුම් ගන්න අපි විපක්ෂයේ හිටපු පලියට හැම දෙයකටම විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේක ඇතුලේ ගැටලු කිහිපයක් තියෙනවා. එක ගැටලුවක් තමයි කලිනුත් තිබ්බා මේ වගකීම් ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි එක කියලා එක. ඒකෙත් නොයෙකුත් ටාගට් දීලා තිබුණා. උදාහරණයක් හැටියට බජට් ඩෙෆිසිට් එක 105ක් තියෙන්න ඕනේ, 960ට වඩා තියෙන්න බෑ යනාදී වශයෙන්. ගියපාර බජට් එක ඉදිරිපත් කරනකොට අපි මූලික විරෝධයක් පෑවා. අපි කිව්වා මේ බජට් එක ඉදිරිපත් කරන්න බෑ, මොකද ඒක නීත්‍යානුකූල නෑ, දැනට තියෙන නීතිය උල්ලංඝනය කරලා තමයි කරන්න කියලා. එතකොට මුදල් ඇමතිවරයා වෙනුවෙන් ඒ වෙලාවේ කතා කරලා කිව්වා නෑ, අපි අලුත් පනතක් ගේනවා. ඒ පනතේ අලුතෙන් නීති යටතට මේක පරිවර්තනය වෙනවා. එතකොට නීත්‍යානුකූල වෙනවා කියලා. හැබැයි ගරු සභාපතිතුමනි, මේ පනතේ අවාසනාවකට කිසිම වගවීමක් ඇතුළත් කරලා නැහැ. එතකොට FMR එක කඩ කරා නම් මේක කඩ කරන්නත් පුළුවන්. ඉතින් අපි මූලික වශයෙන් මේකට එකඟ වුණාට අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩු පක්ෂයට කරුණාකරලා කමිටි ස්ටේජ් එකේ හරි මේ වගවීම සම්බන්ධයෙන් මේකට නීතිමය තත්ත්වයක් ගේන්න. ඊළඟට මේකේ නොයෙකුත් තාක්ෂණික කාරණා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් දීර්ඝව කතා කරන්නේ නැහැ. මොකද සමස්තයක් ලෙස මේ කළ යුතුයි කියන දේ අපි පිළිගන්න නිසා. නමුත් එක වැදගත් කාරණාවක් මම ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමති. මට පේනවා නිලධාරි මහත්මරුන් මහත්මීනුත් මේකේ ඉන්නවා. නැවතත් අහගන්න අපේ ගැටලුව මොකද්ද කියන එක. මේකේ 13 පිටේ අපි කතා කරනවා 15 වෙනි වගන්තියේ ආණ්ඩුව ප්‍රාථමික වියදම් අදාළ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තු නාමික දළදේශීය නිෂ්පාදනයෙන් 13%ක ප්‍රතිශතයක් නොඉක්ම විය යුතුයි කියලා. මේ කියන්නේ මේ ප්‍රයිමරි බැලන්ස් එක සමා වෙන ප්‍රයිමරි එක්ස්පෙන්ඩිච් එක 13%ක් වෙන්න ඕනේ කියලා. අත වශයෙන්ම මේ ලෝකේ රටවල් 200ක් විතර තියෙනවා. මේ කිසිම රටක මෙහෙම ටාගට් එකක් සීමාවක් දාලා නැහැ. මේ රටවල් 200න් රටවල් 10ක විතරයි යම් කිසි විදියකට මේ වියදම් කිරීම ප්‍රාථමික වියදම් කිරීමට ලිමිට් එකක් තියෙන රටවල් 10යි. ඒ රටවල් 10නොත් අඩුම ලිමිට් එක තියෙන්නේ 120 ගානක්. මං වෙරිටේ රිසර්ච් ආයතනය කරපු ඒ වාර්තාව මේ අවස්ථාවේ සභාගත කරනවා. ඒක හැන්සාඩ් ගත කරන්න කියලා කියනවා. මොකද මේ අපිට ඕනේ වියදම පාලනය කරන්න නම් ගරු සභාපතිතුමනි, ඔබතුමාත් ආර්ථික විද්‍යාව ගැන ගොඩක් කතා කරන නිසා, එහෙමනම් ඒක ආදායමට සාපේක්ෂ වෙන්න ඕනේ. ආදායමට සාපේක්ෂ ලිමිට් එකක් ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් ඇක්ට් එකේ තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම කොන්ෆ්ලික්ට් වෙනවා PFM එකේ තියෙනවා ආදායමට සාපේක්ෂ නොවන ප්‍රයිමරි එක්ස්පෙන්ඩිච ලිමිට් එක. එතකොට ප්‍රයිමරි බැලන්ස් එකක් ගැන මෙතන කතා කරනවා, එක්ස්පෙන්ඩිච ලිමිට් එකක් ගැන මෙතන කතා කරනවා. මේ දෙකේ පරස්පරයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි සද්භාවයෙන් කියන්නේ කරුණාකරලා එක්කෝ PFM එක මේ වෙනස් කරන්න, එහෙම නැත්නම් ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙනස් කරන්න. මොකද මේක නිකන් අර එළ හරකයි මී හරකයි වාගේ වැඩක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි අපි වගේ සංවර්ධනය වෙන රටකට ප්‍රයිමරි මේ සමාවෙන්න මේ ප්‍රයිමරි බැලන්ස් එක සම්බන්ධයෙන් මේ නොයෙකුත් කාරණා තියෙනවා අපි අපේ අවධානය යොමු කළ යුතු. ඒ නිසා ඒක නිලධාරීන්ටයි සිහන් ඇමතුමත් ඉන්නවා, ඔහුටත් මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට ආර්ථික පරිවර්තන කෙටුම්පත ගැන කතා කරනකොට අපි කියන්න ඕනේ අපේ රටේ වර්තමානයේ පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණයකට යොමු විය යුතුයි කියන තැන අපි ඉන්නවා. තර්කයක් නැහැ. හරි, අපි රෑ ඩැනියල් දවල් මිගෙල් එහෙම නැහැ. අපිට කියන්න තියෙන දේ අපි කෙලින්ම කියනවා. හරි, අපි හැංගි හොරා නෙමෙයි මේක කරන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනස. නැතුව මේ IMF එකට හරි වෙන කාට හරි දත්ත ටිකක් පෙන්නන එක නෙමෙයි. දැන් ආරංචිය සුබද කියලා ඇහුවා මිනිස්සු ගුණාර්පෙන් බයිනවා අපිට. කොහෙද මේ මන්ත්‍රීතුමා ආරංචිය සුබ වෙන්නේ? බලන්නකො අපිට ජීවත් වෙන්න බෑ. දරිද්‍රතාවයේ තිබුණේ 130%. මේගොල්ලෝ දරිද්‍රතාවයේ 170%ට ගෙනිච්චා. ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා මේ රට අවුරුදු 9ක් පස්සට ගෙනිච්චා. ගිය අවුරුද්දේ ඒක පුද්ගල ආදායම 2014 ඒක පුද්ගල ආදායමට සමානයි. අපිට මෙතන මහ ලොකුවට පම්පෝරි ගහන මිනිස්සු ඒක කරා. දැන් අපිට කියනවා මේ අපි ගත්තේ නැහැ අනම් මනම් කියලා. මං අහගෙනයි සබ්‍රි ඇමතිවරයා කියනවා මේ මම යාට කෝල් එකක් දාලා කිව්වලු මේක කරන්න බෑ කියලා. හරිද? හැබැයි ඒකෙම එතුමා කියනවා නොකිය කිව්වලු. නොකිය කිව්ව කියන්නේ මොකද්ද? එක්ක කිව්ව වෙන්න ඕනේ එක්ක නොකිය වෙන්න ඕනේ. එයාට නොකිය කිව්ව කියලා කියන්න බෑනේ. එයා කොහොමද උපකල්පනය කරන්නේ? මගේ හිතේ තිබිච්ච එක. හරි, අපි කිව්ව මේක අමාරු තමයි. ඔහෙලා මේක කාබාසිනේ කළා, කුඩු විනාශ කළා, නස් වෙන්න පට්ටම් කරලා තිබුණේ. ඒක තමයි අපි කිව්වේ. හරිද? ඒ නිසා අපි කොයි වෙලාවත් පැනලා ගියේ නැහැ. මෙතන ඉන්න කබීරුයි මමයි එරානුයි මේ රංජිත් මද්දුම් බණ්ඩාරයි තමයි ගියේ ගෝඨාභය රාජපක්ෂ හම්බ වෙන්න. එතන හිටියේ රමේෂ් පතිරණයි නාලක කොටහේවයි. අහලා බලන්න. හරි, අපි එදා මේ නීති සංගමයේ ඉදිරිපත් කරපු කොන්දේසි ටික තමයි ඉදිරිපත් කරේ. මොනවද ඒවයි කිව්වේ? 19 ගේනවා කිව්වා එන සතියේ. ඊට පස්සේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කිව්වා. ඒක තමයි සිස්ටම් චේන්ජ් කිව්වේ. ඊට පස්සේ කිව්වා කවදද ජනාධිපති කමෙන් යන්නේ? ඒව තමයි කතා කරේ. ඊට පස්සේ කිව්වා වහාම ඡන්දයක් යන්න ඕනි කියලා හැකික්මනේ. නැතුව මේ වෙන පුද්ගලික කොන්දේසි ගැන කතා කරේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා එතන හිටපු පුද්ගලයන්ගෙන් අහන, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් අහන එක. හරි, ඉතින් ඒ නිසා අපිට බ්ලේම් කරන්න එපා. මේ ප්‍රශ්නේ අපි නෙවෙයි මේක නිර්මාණය කරේ ඔබතුමාලා. ඒ නිසා අපිට මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන රටේ මිනිස්සුන්ට ඉන්ක්ලූසිව් ග්‍රෝත්, ෂෙයාඩ් ප්‍රොස්පෙරිටි. ඒ නිසා මිනිස්සුන් ඔක්කොම එකවරට අපිට කොහොමද මේ රට ගොඩ ගන්න කියන එක පිළිබඳව තමයි සුභාරංචිය මිනිස්සු බලාපොරොත්තු වෙන. ඒ නිසා අපි මේ රට අපි පිළිගන්නවා වඩාත් ඵලදායීත්වයෙන් යුතු ගතික යාන්ත්‍රණයක් බවට අපි පත් කරගන්න ඕනේ. ඒ කියන්නේ highly competitive and dynamic economy. අපි කිසිම එතන විරුද්ධතාවයක් නැහැ සයන් මන්ත්‍රීතුමා. අපි විරුද්ධ නැහැ. හරි, හැබැයි ඒකට එහෙම කරන්න නම් ඔය කියන 5% වර්ධනයෙන් බෑ. දැන් මෙතන ඔබතුමා හිටියේ නැහැ, බන්දුල ඇමතුමා කිව්වා 5%කට වර්ධනය වෙන්න ඕනේ, 5%ට වඩා වර්ධනය වෙන්න ඕනේ 2043 අපේ රට 48 සංවර්ධිත රටක් වෙන්න කියලා. අපි එතන නැහැ. දැන් මම කියන්නම් අපි මේ ආර්ථික පරිවර්තන පනතට අපිට සමා වෙන්න අපිට පක්ෂ වෙන්න බෑ. ඒකට හේතුව තමයි ඔබ හිටියේ නැහැ, මං කිව්වා අපි කලින් එකට පක්ෂයි. මේකට පක්ෂ වෙන්න බැරි හේතුව මං කියන්නම්. ඒ හේතුව තමයි මේ ඉදිරිපත් කරලා තියෙන දෙවැනි ඡේදය. Second මේ chapter 1 එක. මේ chapter 1 එකේ මොකද්ද කරන්නේ? මේ chapter 1 එකේ කරන්නේ IMF එකත් එක්ක වෙච්ච agreement එක, ඒකේ targets ටික නීතිය කරනවා. ඒක අසාධාරණයිනේ. ඒක අසාධාරණයි. මොකද තව මාස දෙකයි තියෙන්නේ ඡන්දෙට. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ රජය අපි පිහිටුවන්. හරි? එහෙම වුණාම අපිට ඔබතුමාල්ලා චන්දට මාස දෙකක් තියදේ කරන නීතියට පිළිගන්න අපිට හැකියාවක් නෑ. ඒකට අපිට තර්කානුකූලව ඔප්පු කරන්න පුළුවන් ඇයි කියලා. අපි ඒක පීට බ්‍රුවට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කිව්වා මෙන්න මේ දේවල් වෙනස් කරන්න ඕන කියලා. ඔව් අනිත් එක මේක සදාචාර නෑනේ. හරි සදාචාර නෑ. හරි නීතියානුකූල වෙන්න පුළුවන්. නමුත් සදාචාර නෑ. මොකද this is immoral. මාස දෙකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට IMF එක දීර්ඝ සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා නායකතුමා සහ අපි දෙතුන් දෙනා අතර. අපි ඔවුන්ට වෙලාව දීලා තියෙනවා පැය ගාණක් ඕනේ කියලා කිව්වා. හරි අපි පැය ගාණම දෙනවා. මොකද අපි IMF එකට විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ. ඔබට කෙසේ කිව්වත් අපි විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවේදී රජයට අවශ්‍ය වුණා IMF එකත් එක්ක යන්න. හැබැයි අපි ඒකේ තියෙන සියලු අන්තර්ගත කාරණා වලට එකඟ වුණේ නැහැ. එතන තමයි මේ වෙනස කරන්න වෙන්නේ. මට වෙලා නැහැ මේ දීර්ඝව ඒක සාකච්ඡා කරන්න. නමුත් එක උදාහරණයක් ගමුකෝ. හරි මේ උදාහරණය තමයි එතකොට කරුණාකරලා නෝට් කරගන්න අපි මේකට විරුද්ධ. ඒක උදාහරණයක් තමයි දැන් අර මම කලින් කියපු මේ ගැටුමට එහා ගිය ඔය ඉහළ තර්කකාරීත්වයක් තියෙන හරි ගතික ආර්ථිකයක් නිර්මාණය කරලා අපිට සංවර්ධන රටක් වෙන්න නම් ඕගොල්ලෝ කියනවා 2048 මේක කරන්න පුළුවන් කියලා. දැන් කොහොමද මේ මේ 105 කතාව ආවේ? මේ 105 කතාව ආවේ කලින් හිතුවා 2048 වෙනකොට ඩොලර් 19,000 ගානකට අපේ රටේ ඒක පුද්ගල ආදායම ගේන්න පුළුවන් නම් අන්න අපි සංවර්ධිත රටක්. හරි මිනිස් හැමදාම කියන්නේ මේකනේ. අපි ඉපදෙනකොටත් සංවර්ධනය වෙනවා, අපි තරුණ කාලෙත් සංවර්ධනය වෙනවා, මැරෙනකොටත් සංවර්ධනය වෙනවා. එහෙමනම් කවදද සංවර්ධිත වෙන්නේ කියන එක. ඕක තමයි අපේ ඔබ්ජෙක්ටිව් එක. ඕක තමයි අපේ aim එක. ඕක තමයි අපේ goal එක.
May you have another 2 more minutes.
හරි sir, can I have a few more minutes? හරි. එතකොට හැබැයි දැන් ජූනි මාසේ අලුත් කාරණා දෙකක් ඉදිරිපත් වුණා. එක කාරණාවක් තමයි 2048 වෙනකොට සංවර්ධිත රටක් වෙන්න නම් ඩොලර් 19,000 එක කරන්න බෑ. ඩොලර් 22,300ක් වෙන්න ඕනේ. තවත් කාරණයක් IMF එක ඉදිරිපත් කරා ලංකාව සම්බන්ධයෙන් 24 වර්ධන වේගය 2යි, 25 2.7යි, 26 3යි, 27 3.1යි, 28 28 3.1යි, 29 3.1යි. ඒතකොට 2030 ඉඳලා තමයි එහෙමනම් මේ කරන්න වෙන විපර්යාසය කරන්න වෙන්නේ. එතකොට අපි මේකට විරුද්ධයි. අපි බාරගන්නේ නැහැ 2029 වෙනකන් 3.1ට ගාටන්න වෙනවා කියලා අපිට. ඇයි කියලා මං කියන්නම් ඒක. මේ IMF එකේ agreement එක තියෙන්නේ ආර්ථිකය ස්ථාවර කරන්න. අපේ නායකතුමත් අපි දිගටම කිව්වේ මේක මදි. අපිට අවශ්‍ය වෙන්නේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න. අපිට අවශ්‍ය වෙන්නේ ආර්ථිකය වර්ධනය කරන්න. එහෙමනම් ඇයි ආර්ථික ස්ථාවර කරන ටාගට් වලට අපි එකඟ වෙන්නේ? ඇයි එහෙම කරන්නේ? 3.1ද බලාපොරොත්තුව 2030 වෙනකම්. එහෙම වුණොත් ගරු සභාපතිතුමනි 100% ගානේ වර්ධනය වුණොත් අපේ රට 2075 ඩොලර් 39,000ක් වෙනවා ඒක පුද්ගල ආදායම. එතකොට 2075 සංවර්ධිත රටක් වෙන්න නම් ඩොලර් 38,350ක් ඕනේ. එහෙනම් 2075 වෙනකන් ගාටන්න කියලායි මේගොල්ලෝ කියන්නේ. එහෙම නැත්නම් 104 වර්ධනය වුණොත් 2057 අපිට ওই ඉලක්කයට එන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ 2057 වෙනකන් ගාටන්න. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රට එච්චර ක්‍රමක්‍රමයෙන් හැමින් මේක අරගෙන ඉස්සරහට යන්න. We are looking for a structural shift in the growth path. 2023 නෙමෙයි අපිට 2010ට වර්ධනය වෙන්න ඕනේ මේ රට. අපි 2025 2004 26 27 2005 කියලා ගත්තොත් IMF ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට එදා ඉඳලා 2010 ගානේ හැම අවුරුද්දම වර්ධනය වුණොත් 2046 වෙනකොට මේ අලුත් දත්ත වලට අනුව අපේ එක පුද්ගල ආදායම ඩොලර් 21,870ක් විතර කරන්න පුළුවන්. එහෙම කරන්න නම් අපිට මේවට හිර කරන්න එපා. අපේ රට ගොඩ ගන්න නම් අපේ මිනිස්සුන්ගේ සුභාරංචිය ඇත්ත වශයෙන්ම යථාර්ථයක් කරන්න නම් කරුණා කරලා අපිට ඉඩ දෙන්න ඒක කරන්න. අපිට ඉඩ දෙන්න ඒක කරන්න. අපිට ඉඩ දෙන්න ආයෝජන ගේන්න. අනිත් පැත්තෙන් කරන්ට් account balance එකට දීලා තියෙනවා මේ target එක. කරන්ට් account balance එක කියන්නේ මොකද්ද? කරන්ට් account balance එක කියන්නේ අර ඉන්වස්මන්ට් එකයි සේවිං එකයි අතර තියෙන වෙනස ඔච්චරයි. එතකොට අපේ රටේ තියෙන ඉතිරි කිරීම් වල මදි අපිට අවශ්‍ය ආයෝජනය කරන්න අපේ රට 10%කට වර්ධනය කරන්න. කරන්ට් account එක ඩෙෆිසිට් එක 1%ට අපිව හිර කරෝතින් අපිට 2075 වෙනකොටවත් මෙතනට එන්න බෑ. කරුණාකරලා තේරුම් ගන්න අපිට අවශ්‍ය ආයෝජන ඒ ආයෝජන ගේනක හිර කරනවා මේ පනතෙන්. ඒ නිසා අපි මේකට විරුද්ධ ගරු ඇමතුමා නැතුව මේ සංකල්පයට නෙමෙයි. හරි මේ හිර කිරීමට අපි විරුද්ධයි. අවසාන වශයෙන් මම කියන්න කැමති අපේ සභාපතිතුමා මේ 10%ක
විනාඩිය පමණක් ගන්න ගරු ඇමතුමා.
ආ
තව විනාඩිය පමණක් ගන්න.
ආ විනාඩි දෙකකින් නවත්වනවා. හරි. එතකොට අපි මේකට අපේ විරුද්ධතාවය මේක ස්ථාවර කිරීම අපිව හිර කරන්න එපා. සංකෝචනය වෙච්ච ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඊළඟට ඡන්දකින් පත්වෙන රජයට අවශ්‍ය පහසුකම ඉඩ ලබා දෙන්න. අවසාන වශයෙන් කියන්න ඕනේ තව තියෙන දින කිහිපයයි මං හිතන්නේ අද හැන්දෑ වෙන්න පුළුවන් හෙට වෙන්න පුළුවන් ඡන්ද නිවේදනය කරන්න ඕනේ. එතකොට ජනතාවට අදහස් තියෙනවා නොයෙකුත් විකල්ප තියෙනවා. මම කැමති සභාගත කරන්න අපේ විපක්ෂයේ මේ අපේ විජිත හේරත් ගරු මන්ත්‍රීතුමා අපේ මිත්‍රයා ඔවුන්ගේ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරපු නඩුව සභාගත කරන්න මේ පනතට විරුද්ධව ඒක සුනිල් හඳුන්නැති ගරු හිටපු මන්ත්‍රීතුමා ආචාර හර්ෂණ සූර්යප්‍රම මැතිතුමා තමයි ගොනු කරලා තියෙන්නේ. මේක හරිම වැදගත් කාරණාවක් තියෙනවා. ඒ වැදගත් කියලා කියන්නේ එතනින් ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේ ආර්ථිකයේ 10%ට වර්ධනය කරන්න පුළුවන් වැඩපිළිවෙල තියෙන්නේ කොහෙද කියලා. මෙන්න මේක 12 විනාඩියක් දෙන්න. ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ සිංහලෙන් නෑ. Clause 12 of the bill, which pertains to the objects of the Economic Commission, overwhelmingly favors an export and investment based economy to the neglect of encouraging import substitutes which saves foreign reserves and hence is inconsistent with Article 3 of the Constitution. Janamata vicharanayakata yanna kiyala. Mokadda meka singhalen kiyanne? Dollar ithuru karana aanayana aadeshana model ekakata yanawa wenuwata dollar upayana අපනයන අභිමුඛ ආර්ථිකයකට යෑම ව්‍යවස්ථාවට පටහැනිය කියලා. ඉතින් මෙතන ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා ඇතුළු පුද්ගලයන්ට මම කියන්නේ මේක දේශපාලන කතාවක් නෙමෙයි. මේක පුද්ගලික කතාවක් නෙමෙයි. මේ තියෙන්නේ ප්‍රතිපත්තිමය දෙයක්. මොකද අපේ ප්‍රතිපත්තිය තියෙන්නේ අපනයන අභිමුඛ ආර්ථිකයකට යන එක. අපිට අපනයනය කරලා දැඩි ලෙස අපේ ජාත්‍යන්තර වෙළඳපොළ තරණය කරන්න බැරි වුණොත් අපිට කිසි දවසක ওই 10% ආර්ථික වර්ධනය වේගයට යන්න බෑ. ඉතින් ඒ නිසා ජනතාවට දැන් පැහැදිලි ආර්ථික විකල්ප තුන. සේහන් මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා ඉදිරිපත් කරනවා එක ප්‍රතිපත්තිය. ඒක තමයි මේකට හිර වෙන්න ඕනේ IMF එකේ ප්‍රතිපත්තියට. ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමාලගේ කණ්ඩායම පැහැදිලිවම ඉදිරිපත් කරලා තියෙනවා ජනමත විචාරණයක් නැතුව අපිට අපනයන අභිමුඛ ආර්ථිකයකට යන්න බෑ කියලා. අපි විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා අපනයන අභිමුඛ ආර්ථිකයකට අපි යන්න ඕනේ. නමුත් එය සමාජ වෙළඳපොළ හරහා සමාජ සාධාරණත්වයක් හරහා shared prosperity එකක් හරහා inclusive growth එකක් හරහා සෑමටම ශක්තිමත් වෙන්න පුළුවන් විදිහේ මැද මාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් හරහා තමයි අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ජනතාවට මේ රටේ මිනිස්සුන්ට විකල්ප තුනක් පැහැදිලිවම තියෙනවා. ඔය විකල්ප තුනෙන් එකක් තෝරගන්න ඔවුන්ට තව මාස දෙකකින් හැකියාවක් තියෙනවා. ඒක මතක කරමින් මගේ කාලය වැඩිපුර දීමට ස්තුතිවන්ත වෙමි. මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Thank you.
ගරු මුලාසනඩු මන්ත්‍රීතුමනි, මේ හර්ෂ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු මේ පනත් කෙටුම් පිළිබඳ අදහස් වලදී අපි දැකපු දේ තමයි දැන් මෙතුමා එක්ස්පෙන්ඩිචර් කැප් එක පිළිබඳව දැඩි විවේචනයක් කරා. හැබැයි මේ එක්ස්පෙන්ඩිචර් කැප් එක තියෙන්නේ මෙතුමා කියන්නේ රෙවනිව් එක්ක බලන්න කියලා. හැබැයි අපි මේක යෝජනා කරන්නේ ඉකොනොමි එකේ ඇතිවන ප්‍රසාරණයත් එක්ක. ඒ කියන්නේ දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව තමයි මේ ඉකොනොමික් කැප් එක ගෙනල්ලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ මේ අපි ඉදිරිපත් කරන ෆ්‍රේම්වර්ක් එක අපිට විශ්වාසයි මේක තමයි ක්‍රියාත්මක කළ යුත්තේ කියන කාරණේ. එතකොට මේක ක්‍රියාත්මක කරලා අපිත් පිළිගන්නවා අපි 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 15%ක්ම වූ ආර්ථික වර්ධන වේගයක් විතර යන්න ඕනේ. දැන් ඔබතුමා කියපු කාරණේ තමයි මේ EFF එකේ තියෙන ඊළඟට අනික් කාරණේ තමයි මේ එක්ස්පෙන්ඩිචර් කැප් එකේදී මතක තියාගන්න ඔබතුමා හොඳටම මේක දන්නවා. මේ ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් එක අමතක කරලා අපිට යන්න බෑ. අපි ඒකත් එක්ක තමයි ගමන් කරන්න ඕනේ. ඊළඟට තමයි මේ අපි 5% කියන ඉලක්කයක් දැම්මත් දැන් ඔබතුමා ප්‍රෝග්‍රෑම් එකේ පැරමීටර්ස් ගැන කිව්වා. ඉගෙනසි 2 තියෙනවා 2.2 තියෙනවා. දැන් මේ අවුරුද්දේ තියෙන 2යි. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා අපි 3.5ක ආර්ථික වර්ධන වේගයකට ගමන් කරනවා කියන එක. ඉතින් මම තෝ ඔබතුමාලාට විශ්වාස නම් ඔබතුමාලා ආණ්ඩුවක් ගන්නවා කියන එක මේ තියෙන ඕනෑම පනතක් ඔබතුමාලාට වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි කරන්නේ අපේ වගකීම ඉටු කරන එක නැවත බංකොලොත් වීම වළක්වන්න අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන එක. අනික ඔබතුමා කියන විදිහට දැන් මේකේ අර ෆස්ට් චැප්ටර් එකේ ඉඳලා තමයි මුළු පනතටම විරුද්ධ වෙන්නේ. ඔබතුමා කව සදාචාරාත්මක අයිතියක් ෆස්ට් චැප්ටර් එකේ තියෙන මේ එකනේ කිව්වේ. ඔව් ෆස්ට් චැප්ටර් එකේ තියෙන කාරණා තුනින්ද තමයි ප්‍රධාන වශයෙන් IMF agreement එකේ තියෙන ප්‍රධාන වශයෙන් තුනයිනේ ඩෙට් කොහොමද තියෙන්නේ. ඊළඟට දැන් මේකනම් විරුද්ධ වෙන්න හේතුව සදාචාරාත්මක අයිතියක් ඔබතුමාලට නැතුව ඇති. විරුද්ධ වෙන්න ඔබතුමාලට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. මොකද ඔබතුමා ඡන්ද දුන්නේ නැේද? You said that the IMF program was required to stabilize the economy in Sri Lanka. But then what you should have done is either basically you should have voted in favor, but you abstained. You walked away from the house. Did you vote or you walked away? Just answer that, then you make explain. Yes, I want to know. Did you walk away or you... What did you do?
Mehemai.
Did you vote?
Then, තුනක් දේවල් කරන්න තිබුණා. එකක් තමයි අපිට පක්ෂව ඡන්දයෙන් දෙන්න තිබ්බා. ඒක පොඩගෙන. ඔයා මගෙන් ප්‍රශ්න අහවන උත්තරය දෙන්නද? එක්ක විපක්ෂව ඡන්ද දෙන්න තිබ්බා. නැත්නම් අපිට ඒ කට්ටියට එක කරගෙන යන්න දෙන්න තිබ්බා. අපිට පක්ෂව දුන්නා නම් ඒ කියන්නේ අපි මේ සියලු දෙයටම එකඟයි. අපි සියලු දෙයටම එකඟ නැහැ. අපි විපක්ෂව දුන්නා නම් අපි සියලු දෙයටම එකඟ නැහැ. අපි එහෙම අප්ස් නැහැ. ඒ නිසා රටට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තිබිච්ච දේ කරගෙන යන්න
අපි කාලය දුන්නා.
කෙටියෙන් අවසන් කරන්න.
මම අවසන් කරනවා. මේක අපි ඉදිරිපත් කරපු අනත මේකට වැරදි අර්ථකථන දෙන්න එපා. සදාචාරාත්මක අයිතියක් නැත්ත විපක්ෂයට. මොකද ඒ අය මේ රටේ ආර්ථිකය ස්ථාවර කරලා වර්ධනයක් වෙත ගමන් කරන මාර්ගයට විරුද්ධ වුණා. ඒකනේ කොන්ද බර තිබ්බේ නැත්තේ මෙතන ඡන්ද ඔබතුමාලා කියන IMF ප්‍රෝග්‍රෑම් එකට යන්න කියලා.
අවසාන
IMF ප්‍රෝග්‍රෑම් එක මොකද්ද කියලා?
අවසාන
ඔබතුමාලා IMF එකත් එක්ක සාකච්ඡා කරා. ප්‍රශ්න තිබ්බ
ඔබතුමාලා
මූලාශ්‍රණ රූඩ
මේජර් සුදර්ශන දෙනිවිටිය මූලාශ්‍රණය පැමිණෙනවා.
ප්ලීස්
මෙහෙමයි සේහන් මන්දතුමා, අපි IMF එකට යන්න කියපු එක හරි, අපි තමයි මුලින්ම කිව්වේ. හරි, එතකොට මේක රට බංගලොත් වෙන්නේ එදා කියන එක පැත්තකින් තියන්නකෝ. එතකොට අපි 100%ක් ඔය ඇග්‍රීමන්ට් එකත් එක්ක එකඟ නැහැ ශෙහන්. ඒකයි අපි ඕගොල්ලන්ට, හැබැයි ඕගොල්ලන්ට කරගෙන යන්න අවශ්‍ය මූලික රාමුව අපි ඕගොල්ලන්ට ලබා දුන්නා. අපි විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ. හරි, එතකොට මෙතන සදාචාරාත්මක අපි කළ යුතු දේ අපි කරා. හරි, ඒක තමයි අපි කියන්නේ. අපේ ආණ්ඩු ආවම තව මාස දෙකකින් අපි මේක වෙනස් කරනවා. ඒ කට්ටියට අපි පැය ගානක සාකච්ඡාවක් මේ සතියේ එන සතියේ දීලා තියෙනවා.
ඔකේ, thank you. ගරු ශ්‍රේහන්
සේමසිංහතුමා, මේ වැරදි අර්ථකථන කරන්න එපා. ගරු හර්ෂ මන්ත්‍රීතුමා, දැන් ඔබතුමා කියනවා ඔබතුමා යද්දී නාලක් ගොඩේව මන්ත්‍රීතුමාලු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක හිටියේ. එතුමා තමයි ප්‍රධාන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශක. දැන් ඔබතුමාලගේ උපදේශක. දැන් ඔබතුමාලට ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒකයි. දැන් මේකේ මේ මන්ත්‍රීතුමා මේ පනතේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ පනතේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ පනතේ සංශෝධන ඔබතුමා ඉදිරිපත් කරානේ. අපි මේ පනතේ සංශෝධන ඉදිරිපත් කරු සමහර ඒවා පිළිගත්තා. මේ කොන්සෙප්ට් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආප මේගොල්ලන්ගේ පැවැත්ම තියෙන්නේ ආපහු බංකොලොත් උනොත් විතරයි. මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ මන්ත්‍රීතුමා. එහෙම නැතුව මේ පනතේ වෙනස්කම් මම අහන්නේ අපිට ඉලක්කගත වැඩසටහන නැතුව රට බංකොලොත් උනා නම් ඉලක්කගත වැඩසටහන හදන එකේ වැරද්ද මොකද්ද? බංකොලොත් වෙන්න හේතුව නැවත බංකොලොත් වීමට හේතුවක් නොවෙන්න කටයුතු කිරීමේ වැරද්ද මොකද්ද? ඒ හින්දා සදාචාරාත්මකව ඔබතුමාලට මේකට ඡන්ද දෙන්න බෑ. ඒක මම පිළිගන්නවා. ඒ හින්දා ඔබතුමාලා විරුද්ධ වෙන්න අපි බහුතර ඡන්දෙන් රට වෙනුවෙන් මේ පනත සම්මත කරනවා.
Thank you honorable professor Ranjit Bandar.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි.
ගක්ෂන්.
මුලාසනා යන්න එපා. පොඩක් ඉන්න. ප්ලීස්. නෑ ප්ලීස් ජස්ට් වේ. ගරු.
කෙටින්.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම උදේ කතාව පටන් ගන්නකොට බබ කිව්වා මේ ආර්ථික පරිවර්තන පන්තට අපේ මූලික විරුද්ධත්වයේ තියෙන්නේ IMF කොන්දේසි පළවෙනි චැප්ටර් එකට අතුරු කරලා තියෙනවා කියලා. මෙතුමාට කිව්වා. දැන් ගරු හර්ෂසිල්ලා මෙතුමා කිව්වයි පස්සේ මෙතුමා දැන් නිහඬයි.
ඔබතුමා
නොකෑවෝඩ
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, I don't want to waste my time answering Kiriyalla because I'm very sorry to say he messed up the entire morning also. We could have had a better debate in parliament if they don't waste time here. The question I asked you was how many points in the IMF program is included in this act? You didn't know that. That's the point which I raised in the morning. You have not read this act. First of all, you're talking nonsense. You know only to insult people. Yeah. You're talking nonsense. I mean, such an opposition we have never seen in this parliament.
Honorable Chairman, this is not a classroom. What I mentioned was chapter 1 of this Arthika Parliament. Don't shout like a mongrel. Hit like a mongrel. Right? Sir. මෙයා ගෝඨාභය රාජමස්ත තීරණ ගෝඨ ගෝඨ කියලා උඩබැන්න.
ඔන්නබල් රංජිත් බණ්ඩාර.
ගෝඨ ගෝඨ කියලා උඩබැන්න. දැන් රණිල් රණිල් කියලා උඩපඩිනවා.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි.
කනකල නවත්තන දැන්. Yes.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ කැටුම්පත විවාදයට ගන්න මේ අවස්ථාවේ
ගරු රංජිත් බණ්ඩාර මහත්මනි,
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි,
මම උදේ කතාව පටන් ගන්නකොට ගරු මන්ත්‍රීතුමා මම කිව්වා අපි මේ ආර්ථික පරිවර්තන පනතට විරුද්ධ. මොකද පළවෙනි
චැප්ටරේ
ආණ්ඩුව අස්සක් කරපු IMF කොන්දේසි දාලා තියෙනවා. ඒකයි අපි විරුද්ධ කිව්වා. මෙතුමා කිව්වා නෑ කියලා. කවුද ෂෙයාන් කිව්වා නෑ කියලා. මෙතුමාට නොමග ඇරියා. දැන් හර්ෂා
දැන් මේ ගැන වාද විවාද ගොඩක්
තිබුණා.
ගරු රංජිත් බණ්ඩාර මහත්මයා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නවා මේ වෙලාවේ අපි සාකච්ඡාවට ගනිමින් ඉන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ පනත් කෙටුම් පත. මේක ඉතා වැදගත් පනතක්. මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මේ සභාව ඇමතු ගරු මන්ත්‍රීතුමන්ලා බොහෝ දෙනෙක් මේ පනතේ අන්තර්ගතය පිළිබඳ කතා කළා. එවගේම මේ පනත පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ පිළියෙල කරලා බෙදාහරින ලද කුඩා සටහනක්ද අපිට කියවන්න අවස්ථාව ලැබුණා. එහි සඳහන් වෙනවා මේ පනත කාලෝචිත පනතක්. එවැගේම අපිට ගොඩක් ඉස්සෙල කරන්න තිබුණු දෙයක්. නමුත් පස්සේ හරි අපිට කරන්න ලැබිනිච්ච එක හොඳයි කියලා. එතකොට මේ පනත සර්ව සම්පූර්ණ පනතක් විදිහට තමයි අපේ මුදල් රාජ්‍ය ඇමතිතුමත් ඊට පසුව කතා කළ ගරු ඇමතිතුමන්ලගේ අදහස වුණේ. විපක්ෂ අදහස තරමක් උබතෝ කෝටිකයි. ඒකට කැමතිනේ අපි, මේකට කැමති. අපි මේකට කැමති වුණේ මෙන්න මේ නිසායි, අකමැති වුණේ මෙහෙමයි. ඒ නිසා මට නම් තවම තේරෙන්නේ නැහැ මේකට සම්පූර්ණයෙන්ම ඒ අය කැමතිද අකමැතිද කියලා. නමුත් මේ පනත් කෙටුම්පත කියවපු කෙනෙක් විදිහට ඉහළ සිට පහළට මම දැක්කා මේ යෝජිත පනත් කෙටුම්පතේ විශේෂ ලක්ෂණ නමයක් තියෙනවා. එනිසා ඒ පිළිබඳව අපි යම්කිසි අවධානයක් මේ සාකච්ඡාවේදී යොමු කරන්නට අවශ්‍යයි. ඒ පිළිබඳ නැවත මතක් කිරීමක් කළ යුතු නැහැ. ඒකට හේතුව ඒ පිළිබඳව ඕනතරම් සාකච්ඡාවට මේ සභාව තුළ බඳුන් වෙච්ච නිසා. මුලාසනාරු ගරු මන්ත්‍රීතුමනි, මගේ පෞද්ගලික මතය නම් මේ පනත හොඳම හෝ එකම පනත වෙන්නේ නැහැ. මං හිතනවා හර්ෂද සිල්වා ගරු මන්ත්‍රීතුමා කියන්න උත්සාහ කළෙත් ඒකම තමයි. මේක හොඳම හෝ එකම පනත නෙමෙයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අපි සකස් කළ තියෙනවා. මේ තුළ අන්තර්ගත යුතු විවිධ කාරණා තියෙනවා. මම කැමති ඒවා පිළිබඳව යම් යම් අදහස් මේ සභාව හමුවේ තියන්න. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේක අපි තවදුරටත් සාකච්ඡාවට බඳුන් කළ යුතු සමහර කාරණා තිබෙනවා. ඒවා පිළිබඳව අපි කල්පනා කළ යුතු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, රටක ආර්ථිකය ස්ථාවර කිරීම වැදගත්. හැබැයි ඒ හරහා අපිට පුළුවන්කමක් නැහැ ඒ ආර්ථිකයේ වර්ධන අවකාශයන් අවහිර කරන්න. ඒ නිසා වර්ධන අවකාශයන් යම් හේකින් අවහිර වෙනවා නම් මේ පනත තුළ අන්තර්ගත සමහර කාරණා නිසා මේ පනතේ එම දුර්වලතාවයන් අපි ඉවත් කළ යුතුයි. මම විශ්වාස කරනවා අපේ හර්ෂශීල මැතිතුමා සඳහන් කළේ මෙන්න මේ කාරණය. අපිට 2-3% ආර්ථික වර්ධන වේගයකින් මේ තියෙන ප්‍රශ්න විසඳගන්න පුළුවන්කමක් නැහැ. ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා වන වැඩපිළිවෙලක් මේ පනත හරහා වළකිනවා නම් මම හිතනවා ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. කරු මන්ත්‍රීතුමනි, අපි කැමති වුණත් අකමැති වුණත් අපිට තවම අපේ සාර්වාර්ථිකයේ සැබෑ හැසිරීම පිළිබඳ නියම තත්සේරුවක් ලබා ගන්න හැකියාව ලැබිලා නැහැ. අපි එකිනෙකාට දොස් පවරා ගන්නවා මිසක්කා මේ සාර්වාර්ථිකයේ සැබෑ ස්වරූපය මන්දන විපක්ෂයේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳව හොඳ හැදියරීමක් කරපු ගරු මන්ත්‍රීවරු දෙන්නෙක් මා ඉදිරිපිට අසුන්ගෙන ඉන්නවා. ඔබතුමාලා දන්නවා මේ කාරණය. ඒ නිසා අපි තවම කටයුතු කරන්නේ සාම්ප්‍රදායික ඉන්පුට් අවුට්පුට් මොඩල් එකක් පාවිච්චි කරලා. එහෙම නැත්නම් අර්ථ ශාස්ත්‍රයේ පාවිච්චි කරන ජෙනරල් ඉක්විලිබ්‍රියම් මොඩල් එකක් පාවිච්චි කරලා. මේවා යල් පැන ගිය ආකෘතීන් ගරු මන්ත්‍රීතුමනි. ඊට වඩා නවීන ක්‍රමවේදයන් පාවිච්චි කරන්න අපේ ආර්ථිකයේ හැබැයි හැඩතල අපි හඳුනා ගන්න උත්සාහ කරන්න ඕන. අපි පහසුවෙන් කරන්න පුළුවන් කාරණා තුනක් පිළිබඳවයි මේ පනත කතා කරන්න. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම, වියදම් කළමනාකරණය සහ ණය සුව පහසු ස්ථානයකට ගැනීම පිළිබඳව. මේක මං හිතන්නේ මීට අවුරුදු 50කට ඉස්සෙල්ලත් අපි සාකච්ඡාවට භාජනය කරපු කාරණය. ගරු මන්ත්‍රීතුමනි, රාජ්‍ය ආදායම යම්කිසි ඉලක්කයකට ගෙන යාම සඳහා අපිට යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාවට නඟවන්න පුළුවන්. අපි අතීතයේම කරලා තියෙනවා, වර්තමානයේ අපි කරමින් ඉන්නවා, අනාගතයේදීත් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, එම ආදායම් උත්පාදන මාර්ග මගින් යම්කිසි බලපෑමක් ආයෝජනවලට, ඉතිරි කිරීම්වලට සහ ජීවන වියදමට බලපෑම් කරනවා නම් මා හිතනවා ඒ ප්‍රතිපත්තිය අපි තේරුම් ගත යුතු වෙනවා. අපි දන්නවා අපේ රට තවදුරටත් ඉහළ ආදායම් ඉලක්කයක් වෙත අපිට යොමු කරන්න පුළුවන්කම තියෙනවාද කියන ප්‍රශ්නය අපි සාකච්ඡාවට ගනිමින් ඉන්නවා. අපි හැමෝම පිළිගන්නවා ජනතාව ව්‍යාපාර මත පණවන බදු වැඩි කිරීම හරහා ඇතිවෙන්න පුළුවන් දුර්විකාක පිළිබඳව. කරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට මතක ඇති යහපාලන ආණ්ඩුව පැවති කාල සීමාව තුළ රජ ආදායම ඉලක්කගත සීමාවකට අරගෙන ගියා. හැබැයි ප්‍රතිඵලයක් විදිහට අපි දැක්කා රටේ ආර්ථික වර්ධන වේගය පාල බැස්සා. රටේ ආර්ථිකය එකතන පල්වෙන ස්ථානයකට තල් වුණා. එනිසා ගරු මන්ත්‍රීතුමනි, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ මුවාවෙන් ආර්ථිකයේ වෙනත් සාධකවලට බලපෑම් ඇති කරන ආකාරයේ වැඩපිළිවෙලක් අපි අරගෙන ගියොත් ආර්ථිකයේ ස්ථාවර වීමක් පිළිබඳ කතා කරන එක බොරුවක්. ආර්ථික වර්ධන වේගයක් පිළිබඳ කතා කරන එක බොරුවක්. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, රාජ්‍ය වියදම කළමනාකරණය කිරීම අපිට පුළුවන්කම තියෙනවා යම්කිසි ඉලක්කයකට අරගෙන යන්න. නමුත් අවාසනාවකට අපි වගේ රටක වියදම් පරිපාලනය පිළිබඳ ගැටලු බොහොමයක් තියෙනවා. එක පැත්තකින් කල්පවත්නා ප්‍රශ්න, දුප්පත්කම වෙන්න පුළුවන්, විරැකියා වෙන්න පුළුවන්, මන්දපෝෂණය වෙන්න පුළුවන්, ආදායම් ව්‍යාප්ති විෂමතාව වෙන්න පුළුවන්. මේවා විසඳා ගන්න නම් රජය වියදම් කළ යුතුමයි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මිලියන 2කට ආසන්න පිරිසක් ජනගහනයෙන් 10%ක් එක්කෝ රජයේ සේවකයෝ, එහෙම නැත්නම් විශ්‍රාම වැටුප් ලබන්න. මේක තරමක අසීරු කාර්යයක්. එවැගේම විශාල පිරිසක් සමාජ ආරක්ෂණය පිළිබඳ ගැටලුවකට මේ රටේ මුහුණ දෙනවා. අපේ හර්ෂද සිල්වාගරු මන්ත්‍රීතුමා කිව්වා මේ රටේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. ඔව්, මේ රටේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා, මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා, විරකියාව වැඩි වෙලා තියෙනවා. මේ කියන කල්පවත්නා ප්‍රශ්නවල තත්ත්වය පෙරට වඩා භයානක තැනකට තල්ලු වෙලා තියෙනවා. ඒ නිසා තමයි සමාජ සුභසාධනය අපිට කපා හරින්න පුළුවන්කමක් නැත්තේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, අපි බදුපදනම පුළුල් කරන්න අවශ්‍ය කරන සානුබල ආර්ථිකය තුළ ස්ථාපිත නොකර ඔය කියන ඉලක්කගත ආදායමට මේ රට තල්ලු කරගෙන යන්න පුළුවන්කමත් නැහැ, වියදම කප්පාදු කරගන්න පුළුවන්කමත් නැහැ, ඔය කියන ණය කළමනාකරණය කිරීම පිළිබඳ වැඩපිළිවෙල අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන, අපි අද වක්‍රබදු ට්‍රැප් එකක හිර වෙලා ඉන්නේ. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කරන්න නම් ගරු මන්ත්‍රීතුමනි, කියන්න කෙසේ කිව්වත් අසන්න සිහිබුද්ධියෙන් අහන වැඩපිළිවෙලක් වෙත අපි මේ ආර්ථිකයේ හැසිරීම මෙහෙවන්නට සිද්ධ වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, IMF එක පළවෙනි පාරට මේ ලංකාවට විතරක් උපදෙස් දීලා නැහැ. ලංකාවට මීට ඉස්සෙල්ලා 16 වතාවක් උපදෙස් දීලා තියෙනවා IMF එක. IMF එකේ සමාජික රටවල් බොහෝමයකට මේ ආකාරයට උපදෙස් දීලා තියෙනවා. හැබැයි ඒ පිළිබඳව තියෙන සාහිත්‍ය අපි කියවලා බැලුවොත් හැබැයි ගොඩගියා කියන රටබල් නම් තියෙන්නේ අතලොස්සයි. එනිසා මා එකඟ වෙනවා හර්ෂිරිසිල්ල මන්ත්‍රීතුමාත් එක්ක අපි ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා මේ තියෙන යෝජනා පිළිබඳ සැලකිල්ල දක්වන අතර වාරේ අපි උත්සාහ කරන්න ඕන කවුරු බලයට ආවත් මේ රටේ ආර්ථික වෘද්ධි අවකාශයන් ඉදිරියට ගන්න. එහෙම නොවුනොත් අපිට මේ තියෙන ප්‍රශ්න එකකටවත් උත්තර හොයාගන්න පුළුවන්කමක් නැහැ. එනිසා ගරු මන්ත්‍රීතුමනි, ඒකට අවස්ථාව දැන් එළඹිලා තියෙනවා. මේ වෙලාවේ තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කල්පනා කරන අපේක්ෂකයෝ අදත් දෙන්නෙක් ඉදිරිපත් වෙනවයි කියලා අපි දැක්කා. නිවුස් ඇලර්ට් එකක් තියෙනවා. එයාට පුළුවන්කම තියෙනවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ තම මතය ජනතාව ඉස්සරහට අරගෙන ඉන්න. එහෙම නැතුව අපි ආපුහාම තමුන්නාන්සලාගේ බඩකට පුරවනවා කියන ලාභ දේශපාලන උපක්‍රම පාවිච්චි කරලා බලයට ආවත් මේ ප්‍රශ්න අපිට විසඳගන්න පුළුවන්කමක් නැහැ. ගරු මන්ත්‍රීතුමනි, අපි සම්ප්‍රදායක් විදිහට දේශපාලනයේදී ප්‍රශ්න ගැන තමයි කතා කරන්නේ. අහවල් ප්‍රශ්න තියෙනවා, අහවල් ප්‍රශ්න තියෙනවා, ඒකට තියෙන උත්තරේ මොකද්ද කියලා අපි කවදාකවත් කියන්නේ නැහැ. ඒ නිසා අපි එළඹෙන ජනාධිපති වරණය පාවිච්චි කරමු ඉදිරිපත් වන අපේක්ෂකයන්ට තියෙන ප්‍රශ්න ලයිස්තුව එක පැත්තකට අරගෙන තමන්ගේ උත්තර ලයිස්තුව ප්‍රශ්න ඉස්සරහින් සටහන් කරන වැඩපිළිවෙලකට තල්ලු කරවන්න. මෙන්න මේ ප්‍රශ්නෙට මෙන්න මේකයි මගේ තියෙන උත්තරේ.
ඔබතුමාට උදාහරණයක් කාලය තියෙනවා. විනාඩියක් කාලය තියෙනවා.
සේවා වියුක්ත උපාධිධාරීන්ට අපි රැකියාවල් දෙන්නේ කොහමද? දුප්පත්කම, විරැකියාව, මන්දපෝෂණය අපි නැති කරන්නේ කොහමද? මේ තමයි ගරු මන්ත්‍රීතුමනි සොලූෂන් බේස් පොලිසි එකකට අපි යා යුතු වෙනවා. එහෙම නැතුව ධනපතියන්ගෙන් ගන්න සල්ලි වලින් බස් බෙදලා හරි ස්මාර්ට් බෝඩ් බෙදලා හරි රටක් දියුණු කරන්න පුළුවන්කම නැහැ. මේ සරදියල් න්‍යාය අපි පරාජය කරන්නට ඕන. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, අපි මේක අවස්ථාවක් කරමු කතාව අඩු කරලා වැඩියෙන් වැඩ කරන මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්නත් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්නත්. බොහොමත්ම ස්තුතියි.
ඉතාම ස්තුතියි. දිවාහාරය සඳහා සභාව පසුර එක දක්වා කල්තබනවා.